දැන් මේ තවත් එකක් මේ මේවා අපිට අවශ්‍ය දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පාලි භාෂාවෙන්ද සුද්ධ මාර්ගදී භාෂාවෙන්ද කියලා මොන භාෂාවෙන් දේශනා කළා වුණත් අදහසයි අපිට අවශ්‍ය. මේකෙදි තේරුම් ගන්න මේවා ඔක්කොම මේ තර්කවාද. මේවට ගියහම ලොකු ප්‍රශ්න වලට පැටලෙනවා. පැටලි පැටලි යනවා මිසක් ඒ ධර්මයේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලාගත්තනම් අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් අපිට දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අදහසින් ධර්ම දේශනා කළා කියොත් අපි මොකක් කියන්නේ. එක එක භාෂා දන්න 10 දෙනෙක් ඇවිදිලා 10 පොරක ඉඳගෙන එක සැරේ බණ අහනවා. ඒ 10 දෙනා වෙන භාෂාවල් දන්නේ නැත්නම් තමන්ගේ භාෂාව විතරක් නම් දන්නේ. ධර්ම දේශනා අවසානයේදී ඇහුවත් එක එකනාගේ මොකද්ද කිව්වේ මොන භාෂාවෙන්ද කිව්වේ මගේ මූණ දිහා බලාගෙන මගේ භාෂාවේ මඩ වණ කිව්වා. ඊට පස්සේ අනික් කෙනාගෙන් ඇහුවොත් ඒක වෙන්න බෑවම් මගේ මූණ දිහා බලාගෙන මගේ භාෂාවේ මඩ වණ කිව්වා මටමයි වණ කිව්වේ අනික් කෙනත් එහෙම කියනවා. 10 දෙනා ගෙන 10 දෙනා වෙනෙන ඔය විදිහට කියනවා. ඒ කොහොමද භාෂාව තෝරාගන්නේ බුදුරජාණන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙන්න මෙහෙම ක්‍රමයක්. ඒක හරි බුදු ගැඹුරු දෙයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අෂ්ට බ්‍රහ්මස්වර කියලා කොටසක් තියෙනවා. අන්න ඒවෙන් යුක්තයි. ඒ ධර්ම දේශනාවල් අපිට කියන විදිහට අහවල් භාෂාවෙන් කියලා එහෙම ගන්න ක්‍රමයක් නැහැ. අද මේ නවීන විද්‍යාඥයෝ ඔකට කියනවා ටෙලිපති ක්‍රමය කියලා. හැඟීම් භාෂාව. උන්වහන්සේට මේ දෙවිදිහෙම කරන්න පුළුවන්. ඔන්න වචන ශබ්ද කළා කතා කරන්නත් පුළුවන්. ඔන්න අදිෂ්ඨාන කළා හැඟීම් භාෂාවෙන් විවිධාකාර ප්‍රීසේ දිරි ධර්ම දේශනාවක් කරන්නත් පුළුවන්. ඒ වගේ මේක අදිෂ්ඨාන කළා කරන්න ඩවුට් ඩිස්ප්ලේ කරලා දාන්න ඕනේ ලක්ෂයක් හිටියා. සීමා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරපු සීමාවෙන් ඇතුළට එක කනක් තියාගෙන අනික් කන පිටින් තියාගෙන ඉන්නත් එක කනකට වණ ඇහෙනවා අනික් කන ඇහෙන්නේ. අන්න එහෙම ක්‍රමයක්. ඒ සීමාව ඉක්මවන්නේ. ඒ බුදුරන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය. යම් කිසි ස්ථානයකට සීමා කරලා අදිෂ්ඨාන කරා නම් ඒ සීමාවෙන් පිට ඉඳින කවදාවත් ඒ වණ හඬ වෙයි. ඒ සීමාව ඇතුළට මට මෙතන ඇහෙන්නේ නැහනේ. ටිකක් ඇහෙන දිනකට යන්න ඕනේ. එහෙම එකක් ඇත්තෙත් නෑ. මට මෙතන උන්වහන්සේ පේන්නේ නැහැ. මේ වැහිලානේ මේ බිත්ති වලට එහෙම කියලා එහෙම එකකුත් නැහැ. ඒවා සියල්ල විවෘත වෙලා පේනවා. ඒක මහා පුදුම සිද්ධියක්. ඒ හාස්කම ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට මිසක් අනික් අයට නැහැ. ඒක විශේෂ දෙයක් වෙනවා. ඉතින් එන්න උන්වහන්සේ දේශනා කරපු ධර්ම ක්‍රමයේ හොයන්න බෑ. නමුත් ඒ දේශනා කරපු ධර්මයේ සුද්ධ මාර්ගදී වාසාවෙන් තමයි මිනිසුන්ට වටහා ගැනීමට ඊ අය කතා කරනකොට කතා කළේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පොත්වල ලියාගත්තත් ඒ ක්‍රමයට යම් කිසි ආකාරයෙන් කඩපාඩම් කරන්න සංගායනා කරලා ගත්තත් ඒ මාර්ගදී වාසාවෙන් ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළේ යම් භාෂාවකින්ද ඒක අපිට කියන්න බෑ මොන භාෂාවද කියලා. එක එක නම මතවලට කියනවා සා මාර්ගදී මූල භාෂාව කියන එක මූල භාෂාව කියන එක බුද්ධ භාෂාව කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාෂාව අපිට කාටවත් කියන්න බෑ. බැරි වෙන්න හේතු තමයි මම ඒ පෙන්ලා දුන්නේ. ඉතින් විවිධාකාරයෙන් ඒ කරපු දේශනාවල් කියපු දේවල් කොහොමද කිව්වහම ඒක අර ක්‍රමයටම දැනගන්න ඕනේ. දැන් අපිට හීනයක් පේනවා. කවුරු හරි අපි කතා කරපුවාම දෙමළ භාෂාවෙන් කතා කරන්නේ නැහැ දෙමළ අය කමිසක්. ඒ දෙමළ අය දකින්න හීනේදී යට වැටේ නැහැ. සිංහල අපිට සිංහලෙන් කතා කරන මේ හීනේ පේන කෙනෙක් කතා කරන්නේ සිංහලෙන්. ඒක අපිට තේරෙනවා. මෙහෙම කිව්වා කියන. ඉතින් සිංහල දෙමළ අය විතර නෙමෙයි හීනේ දකින්නේ. මුස්ලිම් අය දකින්නවා ඒ වගේම ඉංග්‍රීසි අය දකින්නවා ඒ ජාති අය දකින්නවා. ඒගොල්ලෝ මොකද්ද ඇහුවත් එහෙම මට මෙහෙම එකක් කිව්වා කියලා ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියයි. ඉතින් හීනේ කතා කරලා තියෙනෙත් එහෙමයි. ඔය හීන ලෝකේ කියන්නේ හැඟීම් භාෂාව. ඒකෙත් හරියට අපේ කියන භාෂාවෙන් ඇහෙනවා වගේ තමයි දැනෙන්නේ. ඒ හැඟීම් භාෂාවේ ස්වභාවය. ඉතින් මාර්ගදී භාෂාවෙන් ධම් දෙසුවේ නම් සියලු සූත්‍ර දේශනා පිරිත් තුන් සූත්‍රයේ ඇතුළුව සහ ගාථාවන් පාලියෙන්ම ඇත්තේ ඇයි ගිරයි මේ හදයි මේකට උත්තරේ මන් දීලා ඉවරයි. දැන් බුදුරන් වහන්සේ දේශනා කරපු භාෂාව ගැන අනිකේර කියන්න දෙයක් නැහැ. ඒ කාලේ සම්මත වෙලා තිබිච්ච භාෂාව සුද්ධ මාගදී කියන එක දැන් ආයි සුද්ධ සිංහලයි සිංහලයි වයි. සුද්ධ සිංහලයි මිශ්‍ර සිංහලයි දෙක එකතුනහම හැදෙනවා අද තියෙන සිංහල භාෂාව. ඒ වගේ සුද්ධ මාගදීයි මිශ්‍ර මාගදීට මිශ්‍ර වෙච්ච එකයි එකතු වෙච්චහම හැදෙනවා පාලි භාෂාව. ඉතින් ඒකෙන් ඉතින් කතා කරුවේ මොන මොන භාෂාවෙන්ද ඒ භාෂාවෙන් ඒ අය ඒක සටහන් කරගන්න. සටහන් කරලා හිටන් වාක්‍ය හදලා කාව්‍ය මේ වශයෙන් හරි ගාථා මේ වශයෙන් හදලා පාඩම් කරගන්න. පාඩම් කරන්න භාෂාව. එහෙම හදාගන්න. මේ හදාගත්තා තමයි ඒක ගණක් තියෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කළේ කොහොමද අහුවාම මේක ඉතින් කොහොම කියන්නේ? අචින්තේ බුදුරයන් වහන්සේලා ගැන සීමා කරලා පනවන්න බෑ. උන්වහන්සේගේ හැටි කොහොමද ඇහුවාම එහෙම කියන්නවත් බෑ. ඒක දැනගන්න තියෙන විශේෂ දෙයක් තමයි උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් අද තියෙනවා නම් කොහේ හරි. හොඳට බලනවා ධාතුන් වහන්සේදී. අද බලලා ඉතින් ආයි සුමාරේ කිර ගිහින් පස්සේ ආයි බලනවා මම දැකපු ධාතුන් වහන්සේ කොහොමද? බලනකොට වෙනස් ආකාරයකින් පේන්නේ. එදා ගත්ත මිමි එකක්වත් එතන නෑ වෙනස් වෙලා. අත් දකින්න පුළුවන් ක්‍රමයක් වේ මං කිව්වේ. හැමදාම එක වාගේ පේන්නේ නැහැ. එක එකනට වෙනස් වෙනස් ආකාරයෙන් පේනවා. නමුත් ධාතුන් වහන්සේ නමක් තියෙන බවත් පේනවා. ලොකු පුංචි මට්ටම් එහෙම ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ බුද්ධ දේහේ පවා ස්වභාවයේ. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කිව්වහම උන්වහන්සේ දෙවියෙක් නෙමෙයි, මිනිසෙක් නෙමෙයි, යක්ෂයෙක් නෙමෙයි, රාක්ෂයෙක් නෙමෙයි, බ්‍රාහ්මණයෙක් නෙමෙයි. උන්වහන්සේ බුද්ධ කියලා ඊටම නම් විතරක් දුන්නේ එච්චරයි. මොකද ඒ අනික් නමකින් කියන ගති ලක්ෂණ උන්වහන්සේට නෑ. ඒ ඔක්කොම ඉක්මෙව්වා. දැන් උන්වහන්සේට බුද්ධ කියනවා කියන වචනේ අවසානේ ආවා. ඉතින් ඒකයි ඒ කාරණේ. ඉතින් මම හරි ගැඹුරු තැන්. ඒ වයි කාලික බුදුරන් වහන්සේ දේශනාවට අද වාගේ තර්කවාද කරන්න හිටින්නේ නෑ. කරන්න බෑ. සත්‍යයේ පේනකොට සත්‍යයට අනුකූලවන්නා පරිසරයේ දකින්නකොට ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක කොහොම තෝරා ගන්න ඕනේ?